Namo tassa bhagavato arahato sammasambuddhassa. මේ ඉදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් චිත්තානුපස්සනාව වටහා ගන්න කොහොමද? චිත්තානුපස්සනාව යම් ක්‍රමයකට සිදු වෙනවා නම් ඒ ක්‍රමය මෛත්‍රී භාවනාව තුළින් සිදු වෙන්නේ කොහොමද කියන එක තමයි මේ මොහොතේ සාකච්ඡාවට භාජනය කරන්නට සූදානම් වන්නේ. සියලු සත්ත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව කොහොමද සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව වෙන්නේ කියන එක ගැන අවධානය යොමු කරන විට අපට පැහැදිලිව පේන එකක් තමයි අපි මේ ලෝක සත්වයාට සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පූජා කළාට ඒක පූජා වෙන්නේ අපගේ මානසිකත්වය මත. තවත් ක්‍රමයකට කියනවා නම් අපගේ සිත පවතින්නේ කුමන මට්ටමකද, ඒ මට්ටමට අනුව තමයි ඒ මෛත්‍රී භාවනාව තවත් කෙනෙකුට පූජා වෙන්නේ. අපි අපගේ ජීවිතවල අත්දැකීමෙන් ලබලා තියෙනවා සමහර අතුරන්ට විරුද්ධවාදීන්ට හොදට ප්‍රියමනාප ලෙස කතා කරපු අවස්ථා. අපි ගොඩාක් හොඳට වචනෙන් කතා කළාට යටිහිතේ අපේ තරහ තියෙනවා. යටිහිතේ අපට විරුද්ධත්වයක් තියෙනවා. හැබැයි ඒක ප්‍රකාශයටපත් කරන්නේ ප්‍රකාශ කරනකොට ගොඩාක් හිතවත් බවත්, අවංක බවත්, ආදරෙන් වචන කියනවා. නමුත් හිත ඇතුලේ පැසවනවා. මේක ගොඩාක් පුදුජනය තුළ තියෙන ස්වභාවයක්. තමන්ගේ ලාභයට, වාසියට, තමන්ගේ ගෞරවයට, තමන්ගේ ආරක්ෂාවට කියන කරුණු මුල් කරගෙන තමන්ට වඩා බලවතාට එක්ක අමනාපකම් තිබුණාම ඒක වචනවලින් ක්‍රියාවලින් පෙන්වන්නේ. හැබැයි ඉත ඇතුලේ තියෙනවා ඒ මිනිසුන්ට අයාපතක් වෙන්න ඕනේ කියන එක. මේ විදියට තමන්ගේ සිත තුළ වෙනත් අරමුණක් නිදංගත කොටගෙන අපි මෛත්‍රිය වැඩුවට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. එහෙනම් මෛත්‍රිය පිළිබඳව මේ කියනු ලබන ප්‍රකාශයට ආනිසංසයක් නැද්ද කියලා බැලුවාම අපට පැහැදිලිව පේන කාරණාවක් තමයි අපේගේ මානසිකත්වයේ කොහොම තිබුණත් ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් මේ ප්‍රතිඵලයේ සීමාව, එහෙම නැත්නම් ප්‍රතිඵලයේ ධාරිතාව අඩු වැඩි වීමක් එතන පවතිනවා. එනම් අපේ මෛත්‍රී භාවනාව කරනකොට අපගේ සිත මනාකොට සැකසුරුවම් කරගෙන මේ මෛත්‍රී භාවනාවට සමවද්දලා අපි මේ ලෝකේ මෛත්‍රී කරනකොට ඒ මෛත්‍රිය ඊටාත්ම සාර්ථක මෛත්‍රී භාවනාවක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වම අපගේ දරුවෙකුට අපි ආශිර්වාද කරනකොට මොනතරම් අද පතුලේ ඒ ආශිර්වාදයේ පැන නගිනවද කියලා කිව්වනම් ඇත්තටම ආරක්ෂාවක් වේවා, යාපතක් වේවා, පරිසමෙන් ගිහිල්ලා එන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා කියන මේ ප්‍රාර්ථනා කරුණු අද පත්ලෙන් උඩට මතුවේගෙන එනවා. හැබැයි අවුරුදු දවස්වලට කවුරු හරි ඇවිල්ලා දෑත් දීලා වන්දනා කෙරුවොත් ඒ අයට ආශිර්වාද කරනකොට අර මට්ටම එන්නේ නැහැ. මේ වෙනස පිළිබඳව අපට අත්දැකීම් තියෙනවා. එහෙනම් අපගේ ජීවිත තුළ මේ ආශිර්වාද කරනකොට මේ මානසිකත්වය වෙනස් වීම නිසා ඇති වෙන්නේ මොනවද කියලා බලනකොට ඉස්සෙල්ලාම අපි මේ ආශිර්වාදයට මුල් වෙච්ච මේ සිතේ ක්‍රියාවලිය වටා ගන්න ඕනේ. මේ සිතේ තියෙන විශේෂත්වය තමයි පණිවිඩයක් එහෙම නැත්නම් තරංගයකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් පවතිනවා. අපි කියනවා එකට එකතු වෙනවා කියලා, එතෙනවා කියලා. තවත් ක්‍රමයක් තමයි විරුද්ධ වෙනවා, ප්‍රතික්ෂේප කරනවා, පරාවර්තනය වෙනවා කියලා කියනවා. තව එකක් තමයි වෙන 100න් ගියාම මේක ඇවිලා තිනවා, නමුත් මතකේ නැහැ. ඒ කියන්නේ අභිබවාගෙන ගින් දිනවා. තව එකක් තමයි ඇයිච්ච දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. එක සාකච්ඡාවක් වශයෙන් ගොඩාක් වෙලා මේ සිතේ කම්පණය වෙමින් පවතින. ඒකට කියන අපි ගැටෙනවායි කියලා. එනම් මේ අණුවක මෙවැනි ස්වභාවයන් රාශියක් තියෙන නිසා මේ විඥානීය තුල යම්කිසි කාරණාවක් ඇති වුණාම ඒ කාරණාව මේ ලෝකයට පූජා කරනකොට සිත තුල යම්කිසි ඝට්ටනයක් තිබුණාම ඒ යන තරංගයේ ඝට්ටනය පවතිනවා. මන්තර ගැන අපි ගොඩක් ආලා තියෙනවා. ඇත්තටම මන්තරවල ඇති බලයක් නැහැ. දැන් අපි විනාඩි 5ක් කතා කළාම, විනාඩියක් කතා කළාම, විනාඩි භාගයක් කතා කළාම, තප්පර 5ක් කතා කළාම මේ සෑම කාලයක් තුළම කතා කරන සෑම වචනයක් තුළම ස්වර අත තියෙනවා. මන්තරයේ ස්වරවල බලෙන් අල්ලලා සකසන එකක් නම් අපි කතා කරන සෑම වචනයක් තුළම ස්වර අත තියෙනවා නම් කෝ අපට අකටයුතු දේවල් උනේ නැහනේ. නෑ, ඒකට ටිකක් වෙනත් වචන කියන්න ඕනේ. ඒක නොතේරෙන අමාරු වචන වෙන්න ඕනේ, අර්ථයක් නැති වචන වෙන්න ඕනේ කියලා කිව්වම අන්‍ය භාෂාවකින් වෙනත් රටක විද්‍යාතිකයේ කතා කරනක විනාඩි දෙකක් ඇව්වා මේක තිමන්තරයක්නේ, මොකවත් තේරිලා නැහැ, වචන විතරයි. ස්වරාත එතන පවතිනවා. කෝ අපට මොකවත් අකටයුත්තක් වෙලා නැහනේ. එහෙනම් මේ ස්වරවල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, ඒ ස්වර ජප කරන කෙනාගේ මානසිකත්වය තුළයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා හිතනවා මේ වචන ටික මම 108 වාරයක් කියනකොට අසවලාට අකටයුත්තක් වෙයි, අසවලාට ගොඩාක් වේදනාකාරී තත්ත්වයක් ඇති වෙයි. මේ ආකාර මානසික ස්වභාවයක් ඉ타ගෙන අයාපතක් වෙන්න ඕනේ කියන දැඩි ඡන්දය එයා තුළ පවතිනවා. මේ ඡන්දය මුල් කරගෙන එයා නැවත නැවත අර මන්ත්‍රය කියනකොට දාවතාවක් කියනකොට එයාට තේරෙනවා දැන් 10ක් කිව්වා, තව 98ක් කියන්න තියෙනවා. දැන් මේ 98 කියනකොට අනිවාර්යයෙන්ම එයාට මෙහෙම වෙනවායි කියන විශ්වාසය වැඩි වෙනවා. 80 වාරයක් කියලා කියනකොට එයාට ගොඩාක් විශ්වාසය වැඩි වෙලා හේතුව තව 28යි කියන්න තියෙන්නේ වැඩේ හරියටම හරි කියලා. මේ විදිහට එයා 105 වෙනි වතාවට එනකොට එයාගේ මානසිකත්වය ගොඩාක් කැළඹිලා උපරිම භ්‍රමණය වෙනවා. හේතුව ඒ තරම් යාට දැඩි විශ්වාසයක් තියෙනවා මේ තරම් අරියට මේක ජප කළා ප්‍රතිඵල ඒකාන්ත වශයෙන් කියලා. එනම් මේ මන්ත්‍රය ජප කරන්ඩ 108 දක්වා මේක ලං වෙනකොට මේ වීර්ය වැඩි වෙලා මේකේ තියෙන බලාපොරොත්තු වැඩි වෙලා මේ සිත තුළ තියෙන විශ්වාසවන්තකම සිදුවීම වැඩි වෙලා අර බලාපොරොත්තු වෙන දේ සිදු වෙන්නට නැති දෙයක් වුණත් ඒක ඒ ආකාරයෙන් සිදු වෙනවා. ඒකට හේතුව තමයි මිනිසත් බව ලැබපු පෘථුජන සියලෝම දෙනාට අද වර්තමාන මොහොත තුල ගත්තාම පරිසම් දෙන්නට නැති කර්මයක් නැති තරම්. ඇයි එයාට මුළු ජීවිත කාලෙම තවත් රාත් වෙනකම්ම තමන්ගේ බෝධියටපත් වෙනකම්ම ජීවත් වෙන්න අවශ්‍ය කර්මය තියෙනවා. සතරමා භූතවල නැති කර්මයක් නැත්නම් එයා පතන්නා වූ ඒ ශාපය, නින්දාව එයා තුළ පවතින කර්මයක් නම් අර 108 වාරයක් දැටි චේතනාවකින්, දැටි විශ්වාසයකින් එයා එක මතු කරනකොට, ජප කරනකොට අන්න ඒ මන්ත්‍රණයේ මැතිරීම තුළින් එක මතු වෙනවා. මතු රණවා කියලා කියන්නේ මොනවද? මතු කරනවා කියන අර්ථය. බලන්න, එහෙනම් අපේ යට තියෙන කර්ම, අනාගතයේ තියෙන කර්ම මතු කරන්න කරන වැඩේට තමයි මතු රණවා කියන අර්ථය දීලා තියෙන්නේ. එහෙනම් මේ කර්ම අනාගතේ අපට අනිවාර්ය වෙන්න තිබිච්ච එකක් තමයි. අපිට කවදාවත් මේක අසුවලා මතු කරලා තමයි මට දුන්නේ, අසුවලා මේක මන්ත්‍රයකින් මට කළේ කියලා අපට දොස් කියන්න බෑ. හේතුව අනාගතේ ඒක වෙන්න තිබිච්ච එකක්. හැබැයි කාලය ටිකක් ඉක්මන් කළා. එහෙනම් කර්මය නිසි ලෙස පරිසම් දෙන්න තියෙද්දී ඒක කල්ැතුව පරිසම් දෙන්න අවස්ථාව අදලා දීපු එකේ කර්මය මතුරුපු කෙනාට ඒ වගේම 108 වාරයක් පරිසම් දෙනවා. අපි හිතාගෙන ඉන්න මන්ත්‍රයක් අපි එක සැරයක් මතුරලා අසවලාට ආයාපත කළාම ඒ ආයාපත වෙන්න ඒ කර්මය මතු කරන්න අපි 108 වාරයක් මේක ජප කළා නම් අර හේතුව 108 වාරයක් මෙනේ වෙලා නේද? අසවලාට එහෙම වෙන්න ඕනේ කියලා 108 වාරයක් සිටිවිලි 108 වාරයක් මතු කළා නම් දැන් සිටිවිලි 108කට මොනවද වෙන්න ඕනේ කියලා බලනකොට අර කර්මය 108 වාරයක් අපට පරිසම් දෙන්න ඕනේ. මේක තමයි විශ්ව නීතිය. එහෙනම් මන්තරයක් මතු කරනකොට මතු කරන කෙනාට 108 වතාවකුත් 108 වතාවකුත් පරිසම් දෙනවා. මතුරුයිමට භාජනය කරන කෙනාට එකම එක වතාවක් විතර පරිසම් දෙනවා. බලන්න, තමන්ව විනාශ කරගෙන තමන්ට වෙන්න තියෙන සෑම දුකතියක්ම කරගෙන තමයි එක වතාවක් අරයට දුක් දෙන්නේ. එහෙනම් මේ මන්ත්‍රය අදලා තියෙන්නේ යහපත පිණිස. අපි දන්නවා පිරිත් පොත් වහන්සේ තුලත් අන්තිම පිටුවල බලනකොට ඒ යන්ත්‍ර දාන ඇති, ඒව මතුර නැටි යහපත් ක්‍රියාවල් වලදී ඒ ආරක්ෂාව සැපෙීම සම්බන්ධයෙන් ගොඩාක් සමීකරණ ලියලා තියෙනවා. එහෙනම් මේක ශාසනයේ ධාමයට එකතු කරලා තියෙන්නේ යාපත මතු කරන එක කියන්නේ ඒ මන්ත්‍රෙන්ද කියන මෛත්‍රිය කියලා. අසුවලාට ආරක්ෂා වේවායි කියලා අපි 108 වාරයක් ජප කළාම එයා මතුරලා නැහැ. අරයට මෛත්‍රිය මතු කරලා තියෙනවා. එහෙනම් මන්ත්‍රණය යාපතක් වශයෙන් කරනකොට ධාමයට අනුව කරනකොට ලෝක සත්‍යයේ සුභසිද්ධිය පිණිස කරනකොට ඒ මන්ත්‍රය අපට යහපතක් වශයෙන් භාවනාවක් වශයෙන් පත් වෙන අවස්ථාවද තියෙනවා. එහෙනම් මේ මන්ත්‍ර වලින් කරන්නේ මොනවද? මේ සිතේ ස්වභාවය වෙනස් කිරීම. මේක චිත්තානුපස්සනාවේ එක කොටසක්. ඒ කරුණුවලට අනුව සිත වෙනස් කරගෙන චෛතසික නිර්මාණය කිරීම. එහෙනම් අපගේ ජීවිත වල විශේෂ මන්ත්‍රයක් මොකවත් ජප කරන්න අවශ්‍ය නැහැ. නිකං වාක්‍යයක් ලියනවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවණින් සැනසෙත්වා කියන වාක්‍ය ලියලා එක්කෙනෙක්ගේ රුව මෙනෙහි කරගෙන අරමුණු කරගෙන මේ වාක්‍ය 108 වාරයක් කියලා බලන්න. එයාගේ දුක තුනී වෙලා සුවපත් භාවය ඇති වෙලා රෝගී තත්ත්වයන් නිරෝගී වෙලා එයා ධර්මයෙන්ම නැතුව පන්සල් වේර විහාර ගානේ ඇවිදිනවා. නිවනට අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා. එහෙනම් මේ ලෝකේ දැඩි ලෙස ඕනම එකක් ජප කළාම ඒ දේ ඒ ආකාරයෙන්ම සිදු වෙන බව අපි දැක්කා. චේතනාව මුල් කරගෙන සෑම කර්මයක්ම ගොඩනගෙන නිසා මෙතන චේතනාව දැඩි ලෙස අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ කාරණාව මේ ලෝකේ ඒකාන්ත වශයෙන්ම සිදුවෙනවා නියතයි. අපගේ ජීවිතවල ගොඩාක් අද්දකීම් තියෙන අවස්ථා තමයි දරුවෙකුට තුවාලයක් වෙනකොට අපි කියනවා නෑ නෑ බය වෙන්න එපා පුතා ඒක මොකවත් වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. මේක නිකම්ම සනීප වෙයි කියලා ඒ දරුවට ඒ සිත ශක්තිමත් කරන්න ඒ ඇඬීම නවත්තන්න වචනයක් කියනවා. ඒ වචනේ ඇහුනාම ඒ දරුවට විශ්වාසයක් ඇති වෙනවා. ඇත්ත තමයි මේ වැඩිච්ච තුවාලය ඒක ප්‍රශ්නයක් නෑ මේක ඉබේ වේලෙනවා. ඒකට මොකවත් ආනියක් නැහැ කියන මානසිකත්වය නිර්මාණය වුණාම ඒක ඉබේම වේලෙනවා. බැරි වෙලාවත් මේක යකඩ පීයක් පිටගස් මැදෙනවා ජීවිතේ නැති වෙන්න පුළුවන් විස වෙන්න පුළුවන් කියනකොට එදාරාට දරුවට උණ ගන්නවා. මේක මානසිකත්වයේ තියෙන ප්‍රශ්නය. මානසිකත්වයේ ප්‍රශ්නේ නිසා තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ආහාරයක පානයක කැරපොත්තෙක් වැටිලා හිටියාම වමනේ ගිහිල්ලා කලන්තේ ඇදිලා පාචනය වෙලා රෝගාතුර වෙලා එකක් වෙලා. හැබැයි විජාතිකයන්ගේ රටවල් වලට ගියාම ඒ කැරපොත්ත ආහාරයට ගන්නවා. ඒ මිනිසුන්ගේ කෑම පුරාම කැරපොත්ත නමුත් ඒ මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ. ඇයි? මානසිකත්වය ඇදිලා තියෙන වෙන ක්‍රමයකට. එනම් මෙතන සිතේ ස්වභාවයට අනුව මනසේ ක්‍රියාකාරීත්වයට අනුව මේ සෑම දෙයක්ම තීරණය වෙන බව ඉස්සෙල්ලාම අවබෝධ කරගන්නට අවශ්‍යයි. සිත මුල් කරගෙන මේ ලෝකයේ සෑම නාම රූපයක් තුළින්ම කර්ම අටගන්න බව තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක නැතුව චිත්තානුපස්සනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් අපට පුළුවන්කම තියෙනවා ඕනම කෙනෙකුට සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය පතලා ඒ පුද්ගලයා සුගතිගාමි කරන්න. මේ සතරමා භූතය නිර්මාණය වෙලා තියෙන මේ මා පොළවට සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ මා පොළවේ තියෙන සතරමා භූතය නිරෝගීමත් කරනකොට, සුවපත් කරනකොට, නිදුක් කරනකොට ඒ සතරමා භූතය තුළින් නිර්මාණය වෙච්ච නාම රූපවල දුක නිදුක් වෙනවා, සුවපත් වෙනවා, නිරෝගී වෙනවා. එනම් මේ ලෝක සත්‍යය සෑම කෙනෙකුම සලායතන වලින් ගනුදෙනු කරන නාම රූප වලින් සුවපත් වෙනවා, නිදුක් වෙනවා, නිරෝගී වෙනවා. අමුද්‍රව්‍ය දැන් නිර්මාණය කළා තියෙන නිවනට අදාළ ලෙස. ඇයි භාග්‍යතුන් වහන්සේ දින හතක් මේ බෝධිය දියා බලාගෙන වහන්සේ මෛත්‍රී වැඩුසේක කියලා කල්පනා කරනකොට ගා කියලා කියන දෙයට විඥානයක් නැත්තම් ගා කියන දේ අපට මිනිසෙක් වාගේ සමාන කරන්න බැරි නම් භාග්‍යතුන් වහන්සේ මේ ගා කෙරේ මෙච්චර උවමනාවෙන් කාලය ගත කළේ ඇයි කියලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ චිත්ත වීතිය තරංගය මේ ගාට ඇතුළත් කළා. මොකද්ද ඒ විචිත්ත වීති තරංගය කියලා කිව්වම මට පිට දෙන්න, සෙවණ දෙන්න, ආරක්ෂාව දෙන්න, දාණය දෙන්න, පීඨ වෙන්න, උපස්ථාන වෙන්න මුල් වෙච්ච මේ බෝධිය දිහා යම් කිසි කෙනෙක් බලනවා නම් මේ බෝධිය ළඟට ඇවිල්ලා පන්නලව කරනවා නම් මා විසින් මේ දින හතක් තිස්සේ එකතු කරපු මේ තරංගය මේ බෝධියේ ඥානවල සෛලවල න්‍යස්තියේ අනුගත වෙලා තියෙනවා. ඒ කම්පණයට ඒ න්‍යස්තියේ තරංගය මතුවෙලා මේ බෝධියෙන් විසිරෙනා වූ තරංගය මේ කයවලට වැදිලා මේගොල්ලන්ගේ සෛලවල න්‍යස්තියට අනුගත වෙලා වහාම තථාගත මා කරුණාවෙන් නිවි සැනසීම ලබත්වා, දුකෙන් මිදෙත්වා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වෙලා නිවනින් සැනසෙත්වා කියන ඒ වැඩකටයුත්ත ඉබේ සිද්ධ වෙනවා. බෝධි පූජාව කියන ක්‍රමවේදය අපට අවශ්‍යද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක්. බෝධිය දිහා එක විනාඩියක් තප්පරයක් බලාගෙන හිටියොත් ඇති ඒ බලාගෙන ඉන්නකොට අපේ තරංගයෙන් බෝධියට වැඩිලා පරාවර්තනය වෙලා මේ ඥානගත වෙලා අපි සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙනවා. ඒක කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි අපගේ තරංගය ඕනම වස්තුවකට ඇතුල් කරන්න පුළුවන්. අපගේ තරංගය ඕනෑම සත්වයකට අනුගත කරන්න පුළුවන්. එහෙනම් ඒ කරන්නා වූ තරංගය තුලින් මේ ලෝකෙටම සුබ සිද්ධ වෙනවා. මේ ලෝකෙටම යහපතක් වෙනවා. එහෙනම් අපගේ සිත අපි එක්කෙනෙකුට සීමා නොකර මුළු ලෝකෙටම සීමා කරනවා නම් ලෝක සත්වයාටම සීමා කරනවා නම් මේ තරංගයෙන් ලෝකෙම අයට වැඩ ගන්න පුළුවන් පීඩක් වෙන්න පුළුවන්. එහෙනම් අපගේ මෛත්‍රී භාවනාව පුද්ගලයාට සීමා නොවේවා, දිශාවකට සීමා නොවේවා, ප්‍රදේශයකට සීමා නොවේවා, ගමකට සීමා නොවේවා. බඹයක් විතර උස තියෙන තමාගේ කයට කිසිසේත්ම සීමා නොවේවා. මේක මුළු ලෝක සත්වයාටම දිය යුතු දෙයක්, මුළු විශ්වයටම දිය යුතු දෙයක්, මුළු ලෝකෙම සුවපත් කරන්නට තරම් දක්ෂ භාවනාවක් ඇයි ආත්මార్థකාමීව පටු කරගන්නේ? එහෙනම් මේ මෛත්‍රී භාවනාව කියන මේ සූත්‍රය අපි ජප කරනකොට මතු කරන්නේ මොනවද? ලෝක සත්‍යයේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවය, නිර්වාණ සාන්තිය. අපට පුළුවන්කම තියෙනවා තපෝ වනයේ රුක්කයක් අනුගත වෙලා රුක්කය යට වැඩවාසය කරමින් මුළු ලෝකෙම ඉන්න සියලුම රටවල සත්වයෝ නිවනින් සනසන්න. ඒකට කරන්න තියෙන්නේ මොනවද? ලෝකය තමන් තියා ඉදිරියේ තිබෙනවාගේ මෙනෙහි කරගෙන ඒ මෙනෙහි කරගත්තා වූ ලෝකයට මුළු අදපත්ලෙම අපි මෛත්‍රී භාවනා වඩන්න ඕනේ. ඒක තුල කිසිම ద్వේෂයක් තියෙන්න බෑ, අකමැත්තක් තියෙන්න බෑ, නිന്ദාවක් තියෙන්න බෑ, දිශාවක් සීමාවක් කොහෙත්ම තියන්න බෑ. එහෙනම් මේ විදිහට අපි මුළු ලෝකෙටම ලෝක සත්වයාටම මේ මෛත්‍රී භාවනාව වඩනවා නම් මුළු ලෝකෙම කට්ටිය සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ මෛත්‍රී භාවනාවට ගොඩාක්ම වැදගත් වෙන කාරණාව තමයි මේ සිත චිත්තානුපස්සනාව තමයි මේකේ ප්‍රධානම කාරණාව. ඒක මනාකොට සැකසිරුවම් වෙලා නැත්නම් ඒ භාවනාවේ ප්‍රතිඵල ගොඩාක් අවමයි. එහෙනම් අපි කල්පනා කරලා බලනකොට මෛත්‍රී භාවනා වඩන ඒ භාවනා යෝගියාට වැටහෙනවා මිතුරාට මෛත්‍රී කරනකොට යහපත්ව මිතුරාට මෛත්‍රී වෙනවා, අතුරාට මෛත්‍රී කරනකොට ඒ මෛත්‍රිය යහපත්ව වෙන්නේ නැහැ, ඒකේ කඩතොළු තියෙනවා. එහෙනම් අපි අද වර්තමානයේ දිසාවන් වලට මෛත්‍රී කිරීම, ප්‍රදේශයන් වලට මෛත්‍රී කිරීම, දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට මෛත්‍රී කිරීම, වර්ගයෙන් වර්ගයට මෛත්‍රී කිරීම කියන කාරණාව තුළින් චිත්ත ભેදයක් ඇති කරනවා. මේක අලුත් වචනයක්. සිත තුළ ભેදයක් අට ගන්නවා. අරයට එක විදියටයි, මෙයාට එක විදියටයි, අර දිශාවට එක විදියටයි, අපේ ගෙවල් තියෙන දිශාවට එක විදියටයි කියලා කියනකොට අපි වේද නිර්මාණය කරන භාවනාවක් දිනු කරලා අපි වේද වාචිකයව බවටපත් වෙලා එහෙනම් මෛත්‍රිය ගුණධර්ම වැඩෙන්න මිසක් වේදයක් අත ගන්න ගන්න නෙමෙයි මේ ලෝකේ එපා කරපු මිනිස් ඉන්න ප්‍රදේශයේ මෙනේ කරනකොට කලකිරෙනවා යාපත් උපාසක පින්වතුන් ඉන්න ප්‍රදේශයේ මෙනේ කරනකොට මෛත්‍රිය ඉතිරෙනවා වේදයක් නෙමෙයිද මේක මානසිකත්වයේ විකෘති වීමක් නේද එහෙනම් අපට අතුරුගින් වැඩකුත් නැහැ මිතුරුගින් වැඩකුත් නැහැ අපට ඕනේ අපගේ නිර්වාණය සැකසෙන්නත් අපි නිවන් දකින්නකොට ඒ පීඨෙන් ගොඩාක් අයට නිර්වාණය සැකසෙන්නත් එහෙනම් ඒකට අපි සුදුසුම භාවනාව ඒ මාත්‍රකාව තෝරගන්න ඕනේ සියලු සත්වයෝ කිව්වාම මෙතන ભેදයක් නැහැ හේතුව මමත් එතන ඉන්නවා දෙමව්පියොත් ඉන්නවා අතුරත් ඉන්නවා මිතුරත් ඉන්නවා මේ සිත තුළ ભેදයක් අටගන්නේ නැහැ මේ සිත තුළ නාන ප්‍රකාර තරාතිරම් අටගන්නේ නැහැ ඒ අයට වෙන වෙන විදියට සලකන්නා වූ අනවශ්‍ය සත්කාරයක් අටගන්නේ නැහැ. ඒ ආගන්තුක සත්කාරය පරිපූර්ණ වෙනවා සියලු සත්වයෝ කිව්වාම. එහෙනම් අපි එක එක්කෙනාට සත්කාර කරනකොට ඒ පුද්ගලයන්ගේ ගුණධර්ම වලට අනුව වෙනස් වෙනස් විදියට සලකනවා නම් අපි අසත්පුරුෂයෝ වෙනවා නේද? එක්කෙනෙකුට යාපත් විදිහට සලකනවා නරක මිනිසුන්ට අයාපත් ලෙස සලකනවා එහෙනම් අපගේ දේශයට සීමා කරලා මෛත්‍රී භාවනා වඩනකොට උතුරු නැගෙනහිර මෙනෙහි කරනකොට අපට මෛත්‍රිය වෙන්නේ නැත්නම් ඒ සත්වයාට සත්කාරය අරියට වෙලා නැහැ පොළොන්නරුව රුවන්වැලි සෑය දලදා මාලිගාව කියන දිසාවල් මෙනෙහි කරනකොට මෛත්‍රිය අපේ කයෙන් උතුරලා යනවා නම් එතන තියෙන්නේ ආත්මార్థකාමී සත්කාරයක් මිසක් ඒ ඉන්න ප්‍රදේශයේ මිනිසුන්ට විශේෂ සැලකිල්ලක් නෙමෙයි. එහෙනම් අපේ සිත පිරීලා අපගේ සිත ක්‍රමක්‍රමයෙන් අසත්පුරුෂ වෙලා ඒකට හේතුව අවබෝධයක් නැතුව කරන භාවනාව සෑම අවස්ථාවක්ම අපට අකටයුත්තක් නිර්මාණය කරයි. එනම් මේ චිත්තානුපස්සනාව කියන කාරණාව ගොඩාක් වැදගත්. හේතුව මෙතන තමයි අරියත් බෝධිය පවතින්නේ, සම්මා සම්බුද්ධ බෝධිය පවතින්නේ, පච්චේක බුද්ධ බෝධිය පවතින්නේ. මෛත්‍රී භාවනාවෙන් යම්කිසි කෙනෙක් බුදුවෙන්ට අවශ්‍ය නම්, රාහතෙන්ට අවශ්‍ය නම් ඒකාන්ත වශයෙන්ම එයා මේක ප්‍රත්‍යක්ෂ කර ගන්නටම ඕනේ. චිත්තානුපස්සනාව කරන කොටගෙන මෛත්‍රිය වඩන්නේ කොහමද? සතර සතිපට්ඨානේ අවසාන පට්ඨානේ පිහිටලා මෛත්‍රී කරන්නේ කොහමද? කුරා කෝම්බියාගේ ඉඳලාම සක්විති රජ වෙනකම්ම ඉන්න සෑම කෙනෙකුටම එකම ඇන්දෙන් එකම විදියට බෙදෙන මට්ටමට මේ සිත හදාගන්නේ කොහමද කියන අවබෝධයටපත් වෙනකොට එයා තුන්තරා බෝධියකින් එක බෝධියකින් පිරිණිවෙනවා. එහෙනම් අද අපිට තියෙන ප්‍රශ්නය තමයි අතුරා දකින්නකොට කැළඹෙනවා. විරුද්ධවාදියා දකින්නකොට තාම අමනාපකම් පවතිනවා. සාසනයට අකටයුතු දේවල් කරන මිනිස්යාදියා දකින්නකොට මුළු ඇඟම වෙවුලනවා. ඒ තරම් තරහා මේ කියන්නේ මෛත්‍රිය ගැවිලාවත් නැ කියන ස්වභාවයයි. අතුරගේ ಗುಣකතනය කරන්න පුළුවන් නම් විරුද්ධවාදියාට ප්‍රශංසා ප්‍රයගාන කරන්න පුළුවන් නම් නැති ಗುಣ අදලා මතු කරලා ඒ චරිතය ප්‍රශංසාවට කීර්තියට පත් කරන්න පුළුවන් නම් සැබවින්ම මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරාගෙන යන බෝධිසත්ව ගුණාංග වශයෙන් අපට ඒක ඉතා ගන්න පුළුවන්. හේතුව ඒ විඥාණය තුළ ඒ පාරමිතාව අඩුම තරමින් 80%ක් වත් වැඩිලා තියෙනවා නම් විතරයි අතුරුකම් කරන කෙනාට එයාගේ ಗುಣපතණය කරන්න පුළුවන් මානසිකත්වය ඇදෙන්නේ එහෙම නැත්නම් ඒ මානසිකත්වය ඇදෙන්නේ අද ගොඩාක් අය සසුන්ගත වෙනවා බික්කු බික්කුණී කියන දෙවර්ගයාම හේතුව අහලා බලනකොට ගොඩාක් දුරට තියෙන්නේ භාර්යාවරුන්ගේ ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න සහෝදරයන්ගේ ප්‍රශ්න දෙමව්පියන්ගේ ප්‍රශ්න තමන්ගේ රැකියාවලින් ඇතිවෙච්ච ප්‍රශ්න ව්‍යාපාරයේ කඩා වැටිලා ව්‍යාපාර ස්ථානයේ ගිනි අරගෙන ව්‍යාපාරයේ මංකොල්ල කාලා ව්‍යාපාරය කරගන්න බෑ එක කරදරයක් වෙලා භාර්යාව සීලවන්ත ගුණවන්ත නැහැ එයාගෙන් ඇතිවෙනව දුක දරා ගන්න බෑ දරුව කෙරේ බලාපොරොත්තු තිබුණා ඒගොල්ලෝ හරියට ඒ යුතුයකම් කළේ නැහැ දරුවෝ Tamanṭo ona widira weda karanawa eka nisa kalakiruna sahodarayange viruddhakam walata orotu denna sahodarayanta thina idam prashneta kalakiruna demopiyange charyawa orotu denna demopiyange charita walata kemathi na demopiyo daruwanta salakana kota taradira thinawa ekata kalakiruna මේ වගේ හේතුවක් තමයි ගොඩාක් දුරට සසුන්ගත වෙන්න එන කෙනාගේ හිතේ තියෙන්නේ. ඇත්තටම කිසිම අඩුපාඩුවක් නැම දෙම ਸਰව සම්පූර්ණයි. මට සසුන්ගත වෙන්න ඕනේ මේ පරිපූර්ණ වෙච්ච මේ කාම ලෝකයේ තියෙන මේ දුක නිවන්න ඕනේ කියලා ඒ මෙතිරිපත් වෙන්නේ කෝටියකින් ලක්ෂයකින් එක්කෙනෙක්. එහෙනම් අපේ ජීවිතවල මේ ආකාරයෙන් කලකිරෙනවා නම් ඒක කාලය කිරීමක් නෙමෙයි ඒක කලකිරීමක් වශයෙන් අපට ගන්න බෑ ඒක කලකිරීමක් නෙමෙයි එහෙනම් ඒ දේ එහෙම වෙන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන විදියට වුණා නම් ඒ කියන්නේ ඒ කලකිරීම සිදු වෙන්නේ නැහැ කියන එකයි එහෙනම් සිදුවත් කුමරෝ ඒ කලකිරීමටපත් උනේ සිදුවත් කුමරට මොකවත් අඩුපාඩු නැහැ රජකම ලැබෙන්න තියෙනවා රම්‍ය සුරම්‍ය සුබ තියෙනවා යසෝදරා නම් වූ බෝසත් භාර්යාවක් ලැබිලා අරියත් බෝධියෙන් පිරිනිවෙන්න බෝධිසත්ව කුමාරියක් ඉපදෙලා මොකවත් අඩුපාඩු නැහැ ඒත් යදන මේ සැප මේක විඳින්න තියෙන දුක නිවන්න ඕනේ එහෙනම් අපේ ජීවිතේ ප්‍රශ්නයක් නැතුව සසුන්ගත වෙන අවස්ථා අඩුයි එනම් ඒ මානසිකත්වය තුල ඉඳගෙන අපි මෛත්‍රී භාවනා වඩනකොට මෛත්‍රිය ප්‍රගුණ කරනකොට අපේ කලකිරීම වලට හේතු වෙච්ච අයමනේ වෙනකොට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. ඇයි? අපගේ ජීවිතය නැති වුණේ ඒ අය නිසා. අපට කලකිරීම ඇති වුණේ ඒ අය නිසා. ඒ අය තමයි අපි අද සාසනයට තල්ලු කළේ නැත්නම් කාලබීල සන්තෝෂයෙන් gederinda තිබුණා කියන මානසිකත්වයේ තියෙන තාක්කල් මෛත්‍රී භාවනා වැඩෙන්නේ නැහැ ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ එහෙනම් මෛත්‍රී භාවනාව වඩන්නට ජීපින්වතුන් කල් ඉස්සෙල්ලාම කරන්න තියෙන දේ මේ ලෝකයේ තියෙන සෑම බැඳීමක්ම අත්හරින්න ඕනේ මේ ලෝකයේ ඉන්නේ ඔක්කොම අපේ ඥාතියෝ මිත්‍රයෝ දෙමව්පියෝ පුත්‍රයෝ කියන මානසිකත්වයට පත් වෙලා එයා මෛත්‍රිය වඩන්න පුළුවන් නම් හැමෝටම එක විදියට ලැබෙනවා ඒ කියන්නේ නිවස තුළම යාට මෛත්‍රී භාවනාව පරිපූර්ණ කරගන්න පුළුවන් සසුන්ගත වෙච්ච ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මෛත්‍රී භාවනාව වඩන්න නම් ඉස්සෙල්ලාම දායකයෝ කෙරේ තියෙන බැඳීම තමන්ගේ විශේෂ ස්වාමීන් වහන්සේලා පිළිබඳ තින බැඳීම අයින් කරන්න ඕනේ මේ ලෝක සත්‍යයම නිවන් දකින්න ඕනේ කියන තථාගතයන් වහන්සේ මේ ලෝකේ සිතන්නව ආකාරයට සිතලා මෛත්‍රී කරුවත් විතරයි ඒ අයගේ සිත්වල මෛත්‍රිය වැඩෙන්නේ නැත්තම් හිතවත් ස්වාමීන් වහන්සේලා කියලා ඒ අය මෙනෙහි කරනකොට මෛත්‍රිය වැක්කිරෙනවා දුසීල ස්වාමීන් වහන්සේ කියලා අපි හදාගත්ත මානසික ලෝකයට අනුව උන්වහන්සේ මෙනෙහි කරනකොට මුළු ඇඟම වෙවුලනවා තරහින්. ඇයි විනය නැ? අපි කවුද උන්වහන්සේගේ විනය හදන්න? උන්වහන්සේගේ අඩුවට උන්වහන්සේට ඒකේ දඬුවම ලැබෙනවා නම් කර්මය ඇදෙනවා නම් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනුන්ගේ දත්මදින්ද යනවා අපි. අනුන්ගේ කන් සුද්ධ කරන්න යනවා. අනුන්ගේ ඇඟවල් පෝදලා පිරිසිදු කරන්න යනවා. ඒක කවදාවත් අපිට කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේවදත්ත මානායක හාමුදුරන්ට ඒ දේ සිදු කරනවා ඇති. එහෙනම් අපිට මේ ලෝකේ දුස්සීලයි කියලා කියන්න බෑ. හේතුව එයාගේ සීලය මට දුස්සීලයක් වෙන්න බෑ. හේතුව මට කර්මය දෙන්න. එහෙනම් අනුන්ගේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නය කරගත්තා නම් මම උම්මත්තකෙක් වෙනවා මිසක් මම ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. අන්නම් මෙතන චිත්තානුපස්සනාව වඩන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතවල මේ සතර සතිපට්ඨානයත් එක්ක මේ ගමන යනකොට මෛත්‍රිය වැඩෙන්නේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව විශේෂයෙන් අපි කාරණාව දැනගත්තොත් මිසක් මෛත්‍රියෙන් පල නෙලන්නට බෑ. මේ ලෝකේ හැම දෙනාම අපට කරලා තියෙන්නේ යාපතයි කියලා ඒ මානසිකත්වයට ඉස්සෙල්ලාම එන්න ඕනේ. ඒ මිනිස්සු ඒ දේවල් කළේ නැත්තම් ඒ විදියට අපට නිନ୍ଦා අපාස කළේ නැත්තම් අපේ චරිතවලට වේදනා දුක් දුන්න නැත්තම් අද මේ තරම් පරම සුන්දර ශාසනයකට ඇතුල් වෙලා ශ්‍රාවකත්වයේ ලැබිලා භාග්‍යතුන් වහන්සේත් එක්ක තපෝ වනේ ජීවත් වෙන ඒ අවස්ථාව අපට හිමි වෙන්නේ සසර දුක නිවා ගන්න අපේ ජීවිත කාලය කැප කරන්න මේ ආයුෂ කාලය අපට ලැබෙන්නේ ගෙදර හිටියනම් මේ වෙනකොට ගාකුඩ පැලක්කුඩ ඉන්නවා නැත්නම් රස්සාවට ගින් ගොඩාක් මාන්සි වෙලා කාලයේ ශ්‍රමයේ විඩම්බු කරමින් පවතිනවා. එහෙනම් අපේ ජීවිතයේ අපට ශාසනය වෙනුවෙන් වෙන් කරලා අපේ ජීවිත කාලේ අපි වෙනුවෙන් වැඩ කරන අවස්ථාව ලබා දීලා අපට මා කරුණාවෙන් කලකිරීම ඇති කරවලා ගී ගෙදර එහෙම නැත්නම් ගිනි ගෙයෙන් අපි නිදාස් කරපෝ ඒ උත්තමයන්ට අපි දනගාලා වඳින්න වටිනවා. ඒගොල්ලන්ට දොස් කියනවා කියලා කියන්නේ අපේ උම්මත්තක භාවයේ අපිම අපි එලිදරව් කරනවා කියන එක. මේ ලෝකේ කිසිම කෙනෙක් අපට අයහපත කරලා නැහැ. යහපතක්ම කරලා තින්නේ. ඒ අයගේ යහපතේ උත්තරය තමයි අපි ලබාගෙන තියෙන මේ ශ්‍රමණ ජීවිතය. අන්න මේ මානසිකත්වයට ආවනම් තමයි අපට මෛත්‍රිය නිසිලස වඩන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මෛත්‍රිය වඩන්නට ඉසලාම මෛත්‍රියට අදාළ මානසිකත්වය නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙනම් අපගේ ජීවිත තුළ අපි নানা ප්‍රකාර අමනාපකම් විරුද්ධකම් පලිගැනීම් ద్వේෂ ක්‍රෝධ යටිපත් කරගෙන තැම්පත් කරගෙන නිදාංගත කරගෙන අපි කමටා වඩනවා භාවනා වඩනවා. එකක් මතක තියා ගනිමු අපට මාර්ග ඵලයකට තියා මාර්ගයට වැටෙන්න බෑ. හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝභ දේශ මෝහ පවතිනවා නම් එයා පෘතුජන කෙනෙක් එයා අසත්පුරුෂේ. එහෙනම් එයා තුල කවදාවත් මාර්ගේ වැඩෙන්නේ නෑ. සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. මේ කටහැරලා කිසිම කෙනෙකුගේ අගුණ කියන්න එපා. ඒක සත්පුරුෂ ගුණාංගයක්. අපගේ ජීවිතවල තාම මේ වෙනකොටත් ඒ අඩුපාඩු අපි ළඟ තියෙනවා. අපි පුරුදු වෙලා ඉන්නේ තවත් කෙනෙකුගේ අඩුව විවේචනය කරන්න, නිඳාවට පත් කරන්න, අපාසයට පත් කරන්න, ඒක තුළින් වින්දනයක් විඳින්න අපි ගොඩාක් කැමති. ඒ කියන්නේ අපිට මේ සංසාරේ මේ භවයේ ගොඩ යන්න බැරි තත්ත්වය අපි හදා ගන්නවා කියන එක. අපගේ ජීවිත කාලයේ අවසාන උස්ම එළන තාක්කල් කිසිම කුරා කූඹියකට අගුණ කියන්නේපා. උත්තරී මිනිස්ය භවයකට අගුණ කියන්න එපා. ඒ කීමේ අයිති අපට නැහැ. ඒ උරුමය අපට නැහැ. හේතුව හැම බෝධිසත්වෙක්ම තම තමන්ට වැටෙන ප්‍රමාණයට ඒගොල්ලොන්ගේ පාරමිතාව පුරාගෙන යනවා. ඒකට අඩුව කියන්න ඇඟිල්ල දික් කරන්න අපි කාටවත් අයිතිය පැවරිලා නැහැ. එහෙනම් මේ ලෝකේ සෑම බෝධිසත්වෙක්ම අඩුව හදාගෙන යනවනම් ඒ අඩුව හදාගෙන යන බෝධිසත්වයාගේ ಗುಣ කියන්න ඕනේ ඒක සත්පුරුෂ ගුණාංගයක්. එහෙනම් අපි කිසිම කෙනෙකුගේ අඩුව කියන්නේ නැහැ. විවේචනය කරන්න ඒ වගේම තමයි ඕන කෙනෙක් එක්ක වට කතා කරන්න පුළුවන් කතා කරනකොට එයාගේ ಗುಣ කියනවා නැති ಗುಣක් කියනවා නැති ಗುಣ හදලා කියනවා එහෙනම් කවුරු හරි කෙනෙක් කාගේ හරි පිළිබඳව නැති තැනක කතා කරනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කරන එක සත්පුරුෂ ගුණාංගයක් ඇයි ඒ අදාළ පුද්ගලයා එතන නැහැ. එහෙම කතා කරන්න එපා. එහෙම නිඳා කරන්න එපා. ඒක කතා කරන්න අවශ්‍ය නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කරලා දානවා. තමන්ගේ ಗುಣ කියනවට කැමති නැහැ. එහෙනම් අපි ධර්මයක් දේශනා කරලා මගේ ධර්මයට කොච්චර පෑදුනාද? මගේ ධර්ම දේශනාවට මිනිසුන්ගේ ප්‍රතිචාරය මොකද්ද? මිනිස්සු හොඳට වටාගෙන ඒක ගොඩාක් තේරුම් ගත්තද? ඒ මිනිස්සු සෑයීමටපත් වෙනවද මේවා අපි බලාපොරොත්තු වෙනවා නම් අපි අසත්පුරුෂයෝ කියන එක පෑදලිව මිනිසුන්ට අපි කියමින් සිටිනවා අපි කියපු දේ අපේ ධර්මයක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා මිනිස්සු පෑදෙන්නේ භාග්‍යතුන් වහන්සේට මිසක් අපට පෑදෙනවා නම් අපි බුදු වෙලා ඉන්නපාය එනා මේවා තමයි මේ මෛත්‍රී භාවනාව වැඩෙන්න මේ සිත තුළ තියෙන අඩු මම දේශනා කළා ගොඩාක් කට්ටිය පෑදුනා හොඳට තේරුම් ගත්තා අසෝලා හොඳයි කියලා කිව්වා ආවල් දෙන්න හොඳටම තේරුම් අරගෙන මේක කවදාවත් ආලා නැ ගොඩාක් ප්‍රශංසනීය ධර්මයන් මේක ගොඩාක් ගැඹුරු එකක් කියලා මට ප්‍රශංසා කළා ඒගොල්ලෝ එක වචනවලින් කිව්වයි කියලා ආඩම්බර වෙනවනම් උඩඟු වෙනවනම් ආංකාර වෙනවනම් මාන්‍ය හදනවනම් දැන් ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මයේ හිමිකාරයා තමන් වෙලා නේද? සාරාසන්ත කල්පලක්ෂය පුරපලලා ලේදුන්නද? තමන්ගේ භාර්යාව පූජා කළාද? දරුව පූජා කළාද? සක්විති රජකම් පූජා කළාද? රම්‍ය සසුරම්‍ය සුබ දුන්නද කියලා වම මොකවත් දීලා නැහැ. හැබැයි ආ ධර්මයේ අයිති විතරක් අරගෙන එනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තමන් සතු කරගෙන ඒ ධර්මයට ලැබෙන ගෞරවය තමන්ට ලැබුණයි කියලා හිතනවා නම් මීට වඩා හොරකමක් මේ ලෝකේ තියෙනවද? මීට වඩා භාග්‍යතුන් වහන්සේට නින්දාවක් තියෙනවද? මීට වඩා බොරුවක් මේ ලෝකේ තියෙනවද? මේක තමයි මේ ලෝකේ තියෙන ලොකුම මුසාවාදය. මගේ බණට පෑදුනායි කියන ඒ අර්ථකතනෙම මේ ලෝකේ ආනන්තරිය වරදක් බවට පත්ෙන්ද ඔන්න මෙන්න තියෙන එක. ඇයි සාරාසංක කල්ප ලක්ෂය උන්වහන්සේගේ 550 ජාතක තිලෙන් අපට පේනවා ඒ තථාගත මහබෝසතාණන් වහන්සේ මොනතරම් දුක් විඳසේද? අපි මොනවද විඳලා තියෙන දුක? අපි හැමදාම පංචකාමයන් විනෝ පිනව බඩමුට්ටු එකතු කරගෙන අම්බ කරන වැඩපිළිවෙල අපි හදලා තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ ඒ තරම් දුක් විඳලා අවබෝධ කරගත්තා වූ ධර්මය අපේ කරගෙන මගේ බණට පෑදුනා. මගේ බණට මිනිසු ප්‍රශංසා කළා. ආවලා නම් හොඳටම පෑදුනා ඊයේ බණට කියලා කියනවනම් ඒ කියන්නේ මගේ බණට පෑදිලා මමයි මේකේ නිර්මාත්‍රය. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතන පිරිනුවම් පාලා. අන්න මේ චිත්තානුපස්සනාව අවබෝධ වෙනකොට මේ දේවල් අවබෝධ වෙන්න ඕනේ. අරියත් බෝධියට පත්වෙන්න, පච්චේක බෝධියට පත්වෙන්න, සම්මා සම්බුද්ධ බෝධියට පත්වෙන්න අන්න මෙතන මේ කාරණාවට එන්න ඕනේ. මේ ලෝකේ සෑම දෙම අයිති භාග්‍යතුන් වහන්සේට තථාගතයන් වහන්සේ සියලු ප්‍රශංසාවලට ඉමිකම් කියන සේක. මේ ලෝකේ සෑම ගෞරවයකටම උත්තමයන් වහන්සේ ඉමිකම් කියන සේක. සෑම මලක්ම පූජා කරනු ලබන්නට සුදුසුකම් ලබන සේක. මේ ලෝක සත්‍යයගේ නිවීමේ අයිතිය තථාගතයන් වහන්සේගේ අත්වල පවතින සේක. වචනේ පවතින සේක. ඒ වගකීම මේ සම්බුද්ධ ශාසනය සතුයි. මා මේ සම්බුද්ධ ශාසනය පඩියට වැඩ කරන සේවකයෙක් විතරයි. මොකද්ද මට ලැබෙන පඩිය සිව් පසය? ඒ වැටුපල ලබාගෙන මම මේ සම්බුද්ධ ශාසනේ වැඩ කරමි. ඒ නිසා මට නවාතනකුවත් මේ සම්බුද්ධ ශාසනේ දීලා නැවතිලා වැඩ කරමි, බෝඩින් වෙලා වැඩ කරනවා. මේ මානසිකත්වය ඇදුවාම අපි යථාර්ථවත් වෙලා අසරණ වෙලා යාචකෙක් වෙලා අනේ මම බෝඩින් ගත වෙලා වැඩ කරනවා පඩියක් ලබන කෙනෙක්, මේකද මගේ සැබෑ තත්ත්වය? ඔව්, මේ සම්බුද්ධ ශාසනේ කිසිම වේර විහාරයක් සංඝයා වහන්සේලාට අයිති නෑ. ඒක සංඝ සතු වෙලා තියෙන්නේ, අයිතිය සතු වෙලා නෑ. එහෙනම් පරිහරණය කිරීමේ අයිතිය විතරයි තියෙන්නේ. ඒකේ නායකත්වය අපට උසලන්න පුළුවන් කමක් නෑ. සෑම පූජා භූමියේම නායකත්වය තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතුයි. සංඝ සතු කරනකොට වාක්‍ය කියන එක තමයි බුද්ධ ප්‍රමුඛ. එතකොට මේකේ නායකත්වයේ භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතවල අපි මෛත්‍රී භාවනා වඩනකොට මේ මෛත්‍රී භාවනාවේ යථාර්ථය, මේ මානසිකත්වයේ පිළිබඳව අවබෝධය ලබන්නට අවශ්‍යයි. එහෙනම් අදහිඳලා අපි චිත්තානුපස්සනාව මෛත්‍රී භාවනාව තුළින් වඩමු. අපි ධර්මයක් දේශනා කරනකොට ඒ ලෝක සත්‍යයේ නිවීම පිණිස දේශනා කරමු. ඒ නිවීම පිණිස දේශනා කරන අයිතිය, ඒ ධර්ම දේශනාවේ ගෞරවය භාග්‍යතුන් වහන්සේට පූජා කරමු. එහෙනම් සෑම ධර්මයක්ම, සෑම කමඨාණක්ම, සෑම භාවනාවක්ම ඒ තථාගත උත්තමයන් වහන්සේ සතු කරනවා නම් අපේ මෛත්‍රිය පරිපූර්ණත්වයට පත් වෙනවා. හේතුව පුද්ගලයා නැති තැන මෛත්‍රී පාරමිතාව ඉවරයි. මට මේක තේරෙනවා, මට මේක හොඳට වැටෙනවා, මම කියන් කියලා දේශනා කළා එන්නම් කියනකොටම අපි දන්නවා මාර්ගඵලලාභී මී වෙන්නේ, එතන දෝෂයක් තියෙනවා. සුණාපරන්තේට සෝවාන් වෙච්ච චින්නමන්තානි චිත්තපුත්ත ඒ ආර්ය ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ පිටක් කරන්නට අවසර දුන් තෙන්ද ඒ සූත්‍රයේ විශේෂ හේතුවක් වෙනවා. චින්නමන්තානි චිත්තපුත්ත ආර්ය ශ්‍රාවකයන් වහන්සේල භාග්‍යතුන් වහන්සේලමට ඇවිත් ඉල්ලන්නේ, භාග්‍යතුන් වහන්සේ සුණාපරන්තේට මට වඩින්ට අවසරයි. භාග්‍යතුන් වහන්සේ ආනවා පුන්න සුණාපරන්තේට යන්නේ ඇයි? ඒ මිනිස්සු ගොඩාක් දරුණුයි. භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය මේ ලෝකයේ හැමෝටම ලැබෙන්න ඕනේ. ඒ මිනිසුන්ට අනුකම්පා කරලා දේශනා කරන්න මට අවසර දෙන්නයි කියනකොට තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා. සෝවාංගල හිටියා පුන්නහාඳුරෝ රාතෙක්ක සමාන චරිතයක් මෙතන කියන්නේ. මං තේරුම් ගත්ත දේ මං ගින් කියන්න යන්නේ කියලා එහෙම කියන්නේ. ඔබ වහන්සේගේ පණිවිඩයේ එනම් ඒ ධර්මය මොනතරම් බගපත් යාචකයක් වශයෙන් ඉල්ලනවද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මම ගින් දේශනා කරන්න මට අවසර දෙන්න එතන පුද්ගල ස්වභාවයක් නැහැ. තමන්ට මේක වැටුණා මට තේරෙනවා, ඒ ගෞරවය තමන් ලබා ගත්තේ නැහැ. ඒ අපාත්පාත්කම නිසාම තථාගතයන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාණේ යවන්නේ සෝවාන් වෙච්ච කෙනාට අවසරය දෙනවා ඔබ වහන්සේමයි සුදුසු ගිහිල්ලා පණිවිඩය කියන්න. ඒ පුන්න ආන්දරුවන්ගේ චරිතයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි තථාගතයන් වහන්සේගේ පණිවිඩය කියන කාලය තුළ තමන්ගේ ජීවිතේ නැති වුණත් ඒ ජීවිතේ නැතිවීම පවා කුසලයක් වශයෙන් සැලකීමේ මානසිකත්වය. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය කියන්න අපේ නිවන පිණිස ඇවිල්ලා අපට සබන් කැල්ලක් නැත්නම් දාන වේලක් නැත්නම් අපි මොනතරම් කැළඹෙනවද? දානේ පරක්කු වෙනකොට අපි විශාල වශයෙන් කෝපෙන් කිපෙනවා. අපේ වචනවල සැර මිනිසුන්ට ඌලගන්න බෑ. අපි එක එක සාමාන්‍ය කාරණා කතා කරන විට ඒකෙන් ඇතිවෙනා වූ කම්පණය හැමෝටම දරා ගන්න බෑ. අපගේ ජීවිතවල මේ අඩුව අපි හදන්න ඕනේ. පුන්නමන්තානි චිත්තපුත්ත ඒ තෙරුන් වහන්සේ තුල තිබිච්ච ඒ උත්තරේ මනුස ධර්ම අපි ළඟ තියෙනවද නැද්ද කියලා කණ්ණාඩිය දිහා බලලා අපි කල්පනා කරන්න ඕනේ. තමන් තුළ මේක අභ්‍යන්තරයේ තියෙනවද කියලා. ඒ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ඒකේ කිසිම අබමල් රේණුවක අයිතියක් ගත්තේ නැහැ, ගෞරවයක් ගත්තේ නැහැ. තථාගතයන් වහන්සේගේ පණිවිඩය කියන්න ජීවිතය පූජා කරන මානසිකත්වය වහන්සේ හිටියා. නමුත් එක දාන වේලක් වැඩෙනකොට අපේ සිතේ කම්පණය අපි හොඳට දන්නවා. පොට්ටක් ශ්‍රාවක සංඝයාගේ අඩුපාඩුවක් තියෙනකොට අපේ කම්පණය අපි දන්නවා. අසුවලා කිසිම දෙයක් නැහැ කියලා හරියන්නේ, එලවන්න ඕනේ, මෙතන නිරපන්න ඕනේ කියලා අපි අසත්පුරුෂ විදියට කල්පනා කරනවා. ගැව්වත් කමන්නේ, ඒ අසත්පුරුෂයා මාව අතපය කැඩුවේ නැහැ. අතපය කැඩුවොත් කමන්නේ, ධර්ම ආයුධවලින් ගැව්වේ නැහැ. ධර්ම ආයුධවලින් ගැව්වොත් කමන්නේ, මාගේ ප්‍රාණය නැසුවේ නැහැ. පුන්න බැරි වෙලාවත් ප්‍රාණය නැති කරොත් මැරෙන්න බැලුව මේ ලෝකේ කොච්චර දුක් විඳිනවද? වාග්යතු වංශය, ඔබ වංශය වෙනුවෙන්, ඔබ වංශිකේ ශාසනය වෙනුවෙන්, මේ ධර්මය වෙනුවෙන් මට මේක නොමිලේ පූජා වෙනවා නම් කොච්චර එකක්ද කියලා බලන්න. ඒ පුන්න හාමුදුරන්ගේ දෙපා අපට වඳින්න ඉදෙනවා, හේතුව ඒ තරම් ගුණ ධර්ම වලින් පිරිලා. නමුත් අපි අතර කෙනෙක් වඳින්න ඕනේ, උන්වහන්සේගේ අඩුපාඩු දකිනකොට උන්වහන්සේ එලවලා මිසක් නවතින්නේ නැහැ. ඇයි? උන්වහන්සේ අසත්පුරුෂ කෙනෙක් තියලා බෑ කියලා හිතනවා. අඩුපාඩුවක් දැක්කාම අපේ සැලකිලිවල වෙනසක් ඇති වෙනවා. ඇයි? අඩුපාඩු නැති කට්ටියට තමයි සලකන්නේ. එහෙනම් රාතන් වහන්සේලාට විතරයි අපි සලකන්නේ කියන මානසිකත්වෙම උම්මත්තක භාවයක් නෙමෙයිද? නිරෝගින්ට නෙමෙයි වෙදකම් කරන්නේ, රෝගින්ට. සත්පුරුෂයන්ට නෙමෙයි වෙදකම් කරන්න ඕනේ, අසත්පුරුෂයන්ට. හේතුව ඒගොල්ලන්ට තමයි නිවනේ පණිවිඩේ අවශ්‍යතාවය තියෙන්නේ. මේවා අපේ චිත්තානුපස්සනාව වැඩෙන්න තියෙන අපේ සිත්වල අඩුපාඩු. එහෙනම් අපගේ චෛතසිකය අරගෙන විමසලා බලනකොට චෛතසිකය තුල මොකවත් ඇදිලා නැහැ. හේතුව ඇදිලා තින්නේ ඔක්කොම අඩුපාඩු. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියලා ජීවිත කාලෙම මතු කරනකොට ඒ මතු කරන සෑම සබ්දයක් තුළම කම්පනයක් තුළින්ම කර්මයක් පිනවා. හැබැයි ඒක මාර්ගඵලවලටපත් වෙන්න සෑයීමටපත් වෙන්න බෑ. හැබැයි ඒකෙන් කර්ම තියෙන නිසා අපට සිව්පසේ හම් වෙනවා, පණිවිඩේ හැයෙනවා. නමුත් මේක වඩාගෙන යන්න බෑ. සිත ඒ අවශ්‍ය කර්මය නිර්මාණය කරන්න පෝසත් වෙලා නැහැ. එහෙනම් අපේ චෛතසිකවල අඩුපාඩු අපි දැක්කා. චිත්තානුපස්සනාවේදී තමයි අපේ සිතේ තියෙන ස්වභාවය අපි තේරුම් ගත්තේ. ඒක තුළ තියෙන මානසිකත්වය අපි තේරුම් ගත්තා. එහෙනම් සෑම තප්පරයක් ගානේ, සෑම මොහොතක් ගානේ මේ සිතේ මොනතරම් චෛතසික ඇති වෙනවද? පොඩ්ඩක් කැළඹිච්ච දවසක් තියෙනවා නම් මෙනෙහි කරලා බලන්න, ඒ දවස පුරා කොච්චර කෝපෙන්, තරහෙන්, වෛරයෙන් සිතුවිලි ලක්ෂ ගණන් නිර්මාණය කරන්නේ නැද්ද? කුමන්ත්‍රණය කරන්නේ නැද්ද? තමන්ගේ තරහ තමන්ට වාව ගන්න බැරි වෙන විදියට තමන් කොච්චර කැළඹිල්ලෙන් කෝපෙන් ගත කරන්නේ නැද්ද? එහෙනම් මේ මානසිකත්වයේ අදනවට තමයි චිත්තානුපස්සනාව සම්පූර්ණ කරනවායි කියලා කියන්නේ. එහෙනම් මේ මානසිකත්වය අපි හදන්න ඕනේ. මේ ස්වභාවයෙන් අපි අත මිදෙන්න ඕනේ. මේ ස්වභාවය අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්න ඕනේ. මේක තමයි මෛත්‍රී භාවනාවේ පරිපූර්ණත්වය. එහෙනම් අපගේ ජීවිතවල අද ඉඳලා අපි සැබෑ මෛත්‍රිය වඩමු. සැබෑ මෛත්‍රිය තමයි මේ ලෝකේ සෑම කෙනාටම එක විදියටම මෛත්‍රී කරමු, අනුකම්පා කරමු, දිසාවලට ભેද ඇති නොකරමු, දිස්ත්‍රික්කවලට ભેද ඇති නොකරමු, ගමෙන් ගමට ભેද ඇති නොකරමු, ඥාතියටයි අතුරටයි වෙන වෙනම ભેද ඇති නොකරමු. අපි වෙනුවෙන් මෛත්‍රිය වඩලා ආත්මార్థකාමය, එහෙම නැත්නම් මාන්නය ඇති නොකරගනිමු. මෛත්‍රිය මේ ලෝකේ සෑම සත්වෙක්ම ආස්වාස ප්‍රාස්වාස කරන ධර්මයක්, සෑම සත්වෙක්ම තෙමිය යුතු තෙතමනයක්. මෛත්‍රී භාවනාව සෑම කෙනෙක්ම අනුභව කළ යුතු ආහාරයක්. එහෙනම් ඒක සෑම සත්වයෙකුටම දිය යුතුයි. සෑම කෙනාම මෛත්‍රී පාරමිතාව කරනකොටගෙන සංසාර දුකෙන් ගලවා ගත යුතුයි. එහෙනම් අද ඉඳලා පුරා කූඹියාගේ ඉඳලා මිනිසා කියන උත්තරීතර ජීවියා වෙනකම්ම අපි සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කිනක ජප කරමු, නැවත නැවත මෙනෙහි කරමු. එනම් මේ මෛත්‍රී භාවනාව තුළ තවත් විද්‍යාත්මක කාරණාවක් තියෙනවා. ඒක තමයි තමන්ගේ චිත්තානුපස්සනාවේ දෝෂ තිබුණාම මේ මෛත්‍රිය කරන සෑම මොහොතෙම මෛත්‍රියත් එක්ක දෝෂෙත් යනවා. එහෙනම් දෝෂය අපි පූජා කරනකොට ඒක තුලින් අපට දෝෂ අට ගන්නවා. අපට ලැබෙන මෛත්‍රිය වල අදුපාඩු තියෙනවා. සමහර දරුවන්ට කන අල්ලලා මිරිකලා තමයි බට්ටික දෙන්නේ. දඟලලා දඟලලා බලන්න දාඩිය කියලා බට්ටික දෙනවා. හැබැයි කන ටිකක් මිරිකලා තමයි බට්ටිකම් වෙන්නේ. තව ළමයින් ටැඟපත සෝදලා අඳු මාරු කරනවා. හැබැයි වේවලෙන් දෙකක් ගාලා තමයි ඒකම් වෙන්නේ. සමහර තරුණයෙක්ට කෑම හම්බෙනවා මොකවත් වැඩ කරන්නේ නැතුව සතෙක් වාගේ ඇවිදවිද කකායි කියම හරිද කියලා බැනුම් දෙකක් තුනක් කනට අනුමෝදන් වෙලා තමයි කෑම ටික හම්බෙන්නේ. එහෙනම් ඇයි අපට මේ කෑම හම්බෙනකොට අපගේ ඇඟපත පිරිසිදු කරලා ඒ වත සිදු වෙනකොට මේ බැනුම කුටියක් හම්බෙන්නේ ඇයි කියලා බලනකොට අපි මේ ලෝකෙට දීපු මෛත්‍රියේ අඩුවක් පේනවා. දෝෂයක් මිශ්‍ර කරලා දීපු නිසා දෝෂයක් ඇතුව තමයි අපට ලැබෙන්නේ. එහෙනම් අපට මේ ලෝකේ දෝෂයක් නැතුව ලැබෙන්න ඕනේ නම් මේ මෛත්‍රිය පිරිසිදුවට යවන්න ඕනේ. මෙතන විද්‍යාවක් පේනවා. අද ඉඳලා මෛත්‍රී භාවනා වඩන්නට කලින් වාඩි වෙලා චිත්තානුපස්සනාව විනාඩි 5ක් කරලා බලන්න. තමන්ගේ සිතේ තාම පුංචි කාලේ ඉඳලා අද වෙනතුරු අම්මා තාත්තා ගැන, සහෝදරය ගැන, ඥාතියෝ මිත්‍රයෝ ගැන, භාර්යාව ගැන, දරුවෝ ගැන, තමන්ගේ ගනුදෙනු කරපු සෑම පුද්ගලයෙක් ගැන අමනාපයක්, වෛරයක්, ద్వේෂයක්, එපාකමක්, විරුද්ධත්වයක්, අපමණ රේණුවකින්වත් මේක තැම්පත් වෙලා තියෙනවද කියලා ගවේෂණය කරන්න. එහෙම තියෙනවා නම් වාම සමාව දීලා ඒක අයින් කරන්න. මම සමාව දෙමි, මම සමාව ලබා දෙමි. කිසිම මොහතක මේකේ වන්දිය පලිය මට අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ හැමෝම කලේ යාපත. ඒක කරපු නිසා තමයි මට මේ ජීවිතේ අම්බුනේ. විමුක්ති මාවතේ දොර විවෘත කලේ ඕගොල්ලෝ කියලා සන්තෝෂෙන් සමාව දීලා අමතක කරලා සිත සෑල්ලු කරන්න, මුරුදු කරන්න, පසුව මෛත්‍රිය වඩන්න. අරියට මෛත්‍රිය වැඩෙයි. වෛරය සිතේ නිදන් කරගෙන, ක්‍රෝධය විරුද්ධත්වයේ නිදන් කරගෙන, අමනාපකම් සිතේ තබාගෙන මෛත්‍රිය වැඩුවාම අර අමනාපකමත්, ద్వේෂයත්, ක්‍රෝධයත්, වෛරයත් මේ සුවපත් නිදුක් නිරෝගී භාවය කියන තරංගෙත් එක්ක මිශ්‍ර වෙලා එළියට යනවා. මුළු ලෝක සත්‍යයටම අපේ වෛරය, ක්‍රෝධය, අමනාපය විරුද්ධත්වය අනුමෝදන් වෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම නිවන් දකින තාක්කල් ඒ ටික අපට නැවත නැවත ලැබෙනවා. හැබැයි දැනගෙන හරි බත් දෙනවා. හැබැයි දැනුම් අයින් එක ප්‍රශ්නයක්. ඒකට හේතුව මෛත්‍රී පාරමිතාව ගැටළු. එහෙනම් අපගේ ජීවිතවල අපට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා. මිනිසුන්ගේ අනුකම්පාව, දයාව, කරුණාව. හැබැයි මේ මිනිසුන්ගෙන් බැනුම් ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් මෛත්‍රී පාරමිතාව තාම පිළිලා නැහැ. එනම් මෛත්‍රී පාරමිතාව කරගෙන ඒ බෝධියට පත් වෙලා නැ තාම මේ අඩුව පවතිනවා. එනම් මේ විද්‍යාව අපි දැනගන්න ඕනේ. අපේ විඥාණයෙන් තරංගයක් ඇති කරනකොට ඒ තරංගය පිරිසිදු තරංගයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තරංගය තුළ පවතිනා වූ අණුවල නියස්තියේ අනවශ්‍ය ක්‍රෝධයක්, වෛරයක්, විරුද්ධකම අපි ගබඩා කරලා එළියට දානවා නම් ඒක අනුමෝදන් කරගන්නා වූ සෑම බඩුවක්, මුට්ටුවක් තුළම, මිනිසෙක් තුළම, ගස්කොළන් තුළම මේක තැම්පත් වෙනවා. ගයෙන් ගෙඩි වැටෙනවා. ගෙඩි තියෙනවා, කන්න විදියක් නැහැ. හේතුව ගස් නගින්න පුළුවන් කමක් නැහැ. ගොඩාක් ඈත මෛත්‍රිය මේ විදියට වෙනස් වෙලා හම්බෙන්නේ. අඹ තියෙනවා, ගන්න විදියක් නැහැ. හේතුව ඒ අයිතිය වෙන කෙනෙකුට දීලා. එහෙනම් මේ විදිහට අපගේ ජීවිත කාලය තුළම නිවන් දකින්නාත්තේ මේ මෛත්‍රියෙන් අපට අඩුවක් නොවෙන්ට නම් මේ ලෝක සත්‍යයේ ප්‍රතිචාරයෙන් වෙනසක් නොවෙන්ට නම් නාම රූපෝලින් දුක ඇති නොවෙන්ට නම් අපි මේ මෛත්‍රී භාවනාව දෝෂයක් නැතුව නිරුදෝෂ කරලා පුරන්න ඕනේ. සියලෝම සත්වයෝ නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා නිවනින්ම සැනසෙන්න ඕනේ. කිසිම කෙනෙකුට ભેදයකින් දොරව නිවන සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පූජා කිරීමේ ඒ මානසිකත්වයේ මෘදු භාවයේ අපි තුලින් ඇති වෙන්න පුළුවන් නම් පරිපූර්ණ වෙනවා මේ මෛත්‍රී භාවනාව. එහෙනම් ඊළඟ සම්බුද්ධ ශාසනය තුල කිසිම විරුද්ධවාදියෙක් නැහැ. අපවාදයක් නැහැ, නින්දාවක් නැහැ, දේවදත්තයක් නැහැ. ඇයි මේ බද්ල කලාපේ ඒ තථාගතයන් වහන්සේට විතරක් විරුද්ධවාදියෙක් නැත්තේ? දීර්ඝායුෂ ලබලා කිසිම දුකක් නැතුව, අපවාදයක් නැතුව, විවේචනයක් නැතුව මැණික් ගල් ලොබෝබු මුතුකුඩේ අරගෙන රත්තරන් සරප්පු දෙකක් දාගෙන උන්වහන්සේ වටිනා සළුවක් ඇඳගෙන මැණික් මාලිගාවේ වැඩ ඉඳගෙන ධර්මයේ දේශනා කරනවා. ඇයි උන්වහන්සේට කවුරුත් නොදොස් කියන්නේ නැත්තේ? නින්දා කරන්නේ නැත්තේ? එහෙනම් බෝසත් කාලවල මේ නිවැරදි මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රී තරංගවල දෝෂ නැහැ. ඒ සෑම තරංගයකම අනුවක උන්වහන්සේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, නිර්වාණ සම්පත්‍ය අන්තර්ගත කරලා මුළු ලෝක සත්‍යයට බව කෝටි ගණන් ප්‍රගුණ කරලා වඩලා මුළු ලෝකෙම මේක තැම්පත් වෙලා කිසිම කෙනෙකුට උන්වහන්සේට දුක දෙන්න බෑ. හේතුව ඒ සර්වාංගයේ පුරාම තියෙන නිදුක් භාවය කලින් ගබඩා කරලා බාණ්ඩයක් බඩමුට්ටුවකින් දුකක් එන්නේ නැහැ. ඇයි ඒ බඩමුට්ටු ඇදිලා තියෙන සෑම අණුවකම නිස්සතියේ තියෙන්නේ උන්වහන්සේගේ නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන මිනිස්සු කවුරුත් නිඳා කරන්නේ, විවේචනය කරන්නේ. ශ්‍රවණය කරන සෑම කෙනාගේ කය පුරවලා තියෙන්නේ නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ හරියට පාරමිතා වඩපු නිසා ශාසනය දෙලදෙනවා. ඒ ශාසනයේ සියලු සත්වයෝ සුවපත් වෙලා නිවනින් සැනසෙනවා. ඒ බුද්ධ ශාසනය මේ භද්‍ර කලාපේ ශ්‍රේෂ්ඨ බුද්ධ ශාසනය කියලා ගෞතම තථාගතයන් වහන්සේම කියනවා. මං වාගේ අවුරුදු 6ක් දුක් විඳින්නේ දින 7ක් නිකන් ඇඳේ වාඩි වෙලා ඉන්නකොට ඒ මැණික් මාලිගාවේ වහන්සේ බුද්ධත්වයේ ඉමි කර ගන්නවා. ඒ තරම් ශ්‍රේෂ්ඨයි කියලා. එහෙනම් මේ මෛත්‍රිය කොච්චර ශ්‍රේෂ්ඨ ගුණාංගයක්ද, පාරමිතාවක්ද? ඇයි අපට මෛත්‍රිය කන්න බොන්න නැතුව වඩන්ද වෙලා තියෙන්නේ? මිනිසුන්ගෙන් බැනුම් අහා ඇයි වඩන්ද වෙලා තියෙන්නේ? අඳින්න එකක් නැහැ, ඉන්න එකක් නැහැ, යන්න විදියක් නැහැ, එන්න විදියක් නැහැ. යටිපතුලේ ඉඳලා ඉසමුදුනක් වාම දුක, අසනීප, ලෙඩ රෝග. මොකද්ද මගේ පාරමිතාව මෙහෙම වෙලා තියෙන්නේ කියලා බලනකොට එහෙනම් මේක වඩන ක්‍රමවේදයේ දෝෂ. මේක පූජා කරනකොට සිතේ තාම නිදන් කරගත්තා වූ අසත්පුරුෂ ගුණාංගත් පූජා කරලා තමන්ගේ සිත රෝගී වෙලා ඇයි අර භික්ෂුව කෙරේ අමනාපයක්, ආවල් දායකයා කෙරේ අමනාපයක්, ආවල් ස්ථානය පිළිබඳ අපහැදීමක්? මේ දෝසත් එක්ක පූජා කරන මෛත්‍රිය නැවත තමන්ට ලැබෙනකොට ලෙඩ රෝග නිදුක් භාවයේ ඒ ඔක්කොම සැකසিলা නේද හම්බෙන්නේ? එහෙනම් කය නිරෝගීමත් නම් සිත රෝගී. ඇයි ඒක එහෙම වෙන්න ඕනේ? එහෙම තමයි දීලා තියෙන්නේ. සමහර විට සිත නිරෝගී කයේ ලෙඩ රෝග කොට එහෙනම් තමන් රෝගාතුර වෙලා සුවපත් භාවයකින් තොර වෙලා කිසිම අපොප්පස්ථානයක් නැතුව අසරණ වෙලා වඩනවා නම් ඒ කියන්නේ එයා වඩලා තින්නේ කලින් ඒක තමයි මේ ලැබිලා තියෙන්නේ. එනම් තමන්ගේ தත්ත්වය, තමන්ගේ වර්තමාන ස්වභාවය උදට චිත්තානුපස්සනාවෙන් කල්පනා කරලා බලනකොට තමන් වඩලා තියෙන පාරමිතාවේ හේතුව මොනවද කියන එක තමන්ට තේරෙනවා. තමන්ට ලැබෙන සිව්පසේ ධර්මෙන් තමන්ට තේරෙනවා මොනවද තමන් පුරලා තියෙන දාන පාරමිතාව කියලා. තමන්ට නිින්ද යනවා නම්, කම්මැලිකම ඇති වෙනවා නම්, භාවනා වඩන්න කාලේ නැහැ කියලා කිපෙනවා නම් මේ සෑම මොහොතෙම තමන් වඩලා තියෙන වීර්ය පාරමිතාව හිතා ගන්න පුළුවන්. එහෙනම් මණික් මාලිගාවේ මොකවත් භාවනා කරන්නේ නැතුව උන්වහන්සේලා එක සම්පූර්ණ කළා නම් විනාඩි පහම එක ශ්‍රවණය කරලා සතර සතිපට්ඨානෙ එතන නිමා කරපු අඟුලිමාලට සාපේක්ෂව අපි වීරිය වඩලා නැහැ. වීරිය වඩපු නැති නිසා මේක වැඩෙන්නේ නැහැ. අපි හිතනවා මේක මේ විදිහට කාලය නිර්මාණය කරලා විවේකයෙන් ඉඳලා මේක වඩන්න ඕනේ. එහෙනම් මේකට උදකලාවේ ඉන්න ඕනේ සෑහෙන කාලයක්. දැන් ඉන්නේ උදකලාවේ නෙමෙයිද කියලා බලනකොට දැන් උදකලාවේ තමයි ඉන්නේ. කුටිය තුළ කී දෙනෙක් ඉන්නවද මං විතරයි ඉන්නේ. එහෙනම් මොකද තියෙන බාධාව? එහෙනම් Taman තියෙන ප්‍රදේශය සුදුසු ප්‍රදේශයක් කරගන්න දක්ෂ නැහැ. ඒ කියන්නේ තව තැනකට ගියත් මේ අදක්ෂකම නිසා එතන සුදුසු ප්‍රදේශයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන්න ඉදිරියට ඇවිලෙනවා නිවෙන්නේ නැහැ. එහෙනම් Tamanට ලැබිලා තියෙන ස්වභාවය, Tamanගේ මානසිකත්වය, Tamanට ලැබෙන දේවල් නොලැබෙන දේවල්, Tamanගේ පවතින වර්තමාන තත්ත්වය කියන මේ හැම එකක්ම හැම පාරමිතාවක්ම අනුව බලනකොට තේරෙනවා එහෙනම් මට භාවනා කරන්න හිතෙන්නේ නැහැ, භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් භාවනා යෝගීන්ට මම බාධා කරන්නේ නැති, කරදර කරන්නේ නැති, භාවනාව වඩන්නේ නැතුව ඉන්නේ නැති. ඒ නිසා මේක වැඩෙන්නේ නැහැ. එහෙනම් අද ඉඳලා මානසිකත්වය හදාගමු. අද ඉඳලා මම මේක හරියට වඩනවා. භාවනා යෝගින්ට මම උදව් කරනවා. භාවනා වඩන කිසිම කෙනෙකුට බාධා කරන්නේ නැහැ, නිিন্দা කරන්නේ නැහැ. ආවල් භික්ෂුව දුස්සීලයි කියලා අපි කියනවා නම් ඒ කියන්නේ භාවනාවට නිিন্দা කළා. උන්වහන්සේ ශ්‍රමණ ජීවිතයට ඇතුළුනේ සබ්බ දුක්ඛ නිස්සාරණ කරන්ට නම්, උන්වහන්සේ තපස් ජීවිතයක් ගත කරන්න ඇතුළුනා නම් ඒ තාපසයාට නිিন্দা කළාම ඒ තපස් ජීවිතයට උන්වහන්සේ වඩන භාවනාවට කමඨානට කන්ති පාරමිතාවට සීල පාරමිතාවට අපි නිিন্দা කරලා ඉවරයි. ඒතු උන්වහන්සේ තුල පවතින දස පාරමිතාවටම නිিন্দාව දීලා ඉවරයි. එහෙනම් දස පාරමිතාවට නිিন্দা කළාම අපේ දස පාරමිතාවේ දෝෂ ඇදෙනවා නේද? ඒක තමයි භාවනා වැඩෙන්නේ නැත්තේ, සිල් පිරෙන්නේ නැත්තේ, කන්තිය පිරෙන්නේ නැත්තේ, මේ මෛත්‍රිය පිරෙන්නේ නැත්තේ. එහෙනම් මේ චිත්තානුපස්සනාව විශේෂ ධර්මදේශනාවක් වුණා, විශේෂ කමඨාණක් වුණා. මේ අලියම බාන්දර හේතුව අපිව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ චිත්තානුපස්සනාවෙන් විතරයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ බඹයා පිටර උස තියෙන මේ කයේ තියෙන දෝෂය අදන් නැතුව මේ ලෝකේ මොකවත් අදන්න බෑ. අදන් උත්සාහ කරන්න එපා. ඒක ගඟට ඉනි කැපුවා වාගේ. එහෙනම් අපේ බඹයා පිටර උස තියෙන මේ කයේ තියෙන දෝෂ ටික චිත්තානුපස්සනාවෙන් ගවේෂණය කරලා දස පාරමිතාවේ තියෙන දෝෂ, අතුලාන්ත චෛතසිකයේ තියෙන මානසිකත්වයේ දෝෂ ටික අපි හදින්දලා නිර්දෝෂ කරන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් මේ සිත අදා ගන්නට ඕනේ. එහෙම අදන්න පුළුවන් නම්, එහෙම ඒ අඩුපාඩු නිරෝධ කරන්න පුළුවන් නම් විතරයි දස පාරමිතාවම පිරෙන්නේ. එහෙම නැත්නම් එක පාරමිතාවක් විතරක් පිරෙන්නේ නැහැ. අපි සාකච්ඡා කළා මේ මෛත්‍රී පාරමිතාව පිරෙනකොට කොහමද දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ, පංචිල් සමාදම් වෙන්නේ කියලා. එහෙනම් 84 දාම කතා කළා කොච්චරමයි. එහෙනම් මේ එක පාරමිතාවක් පිරෙනකොට 10ම පිරෙනවා, එකක් කැඩෙනකොට 10ම කැඩෙනවා. එහෙනම් අපි තුල තියෙන දෝෂ හැම එකක්ම නිර්දෝෂ වුණොත් විතරයි මේක ඇදෙන්නේ. මේක ඇදුනොත් ඔක්කොම නිර්දෝෂ වෙනවා. එහෙනම් අරකින් මේක ඇදුවත් මේ මෛත්‍රී භාවනාව තුළ දෝෂ ටික ඔක්කොම ඇදුවත් දෙකම එකයි. එහෙනම් අදහිඳලා තමන්ගේ සිතිවිලි වල තියෙන අඩුපාඩු දෝෂ ටික නිරදෝෂ කරමු. වචන වල තියෙන විවේචන නිඳා කියන දෝෂ ටික නිරදෝෂ කරමු. කායික චර්යාව තුළින් අට ගන්නා වූ සියලුම දෝෂ ටික නිරදෝෂ කරමු. මෛත්‍රී භාවනාව තුළින් චිත්තානුපස්සනාව නිමා කරමු. එහෙනම් මේක කමඨාණක් වශයෙන් වඩනකොට මෛත්‍රී භාවනාව වඩන සෑම මොහොතක් තුළම තමන්ගේ චෛතසිකයේ තියෙන අඩුපාඩු, ඇතිවෙනා චේතනා, පොඩි පොඩි වෙනස්කම් පිළිබඳව අවධානමෙන් ඉඳලා ඒ වෙනස නිර්දෝෂ කරන්න ඕනේ. ඒක දෝෂයක්, ඒක පිළිකුලක්, ඒක පිළිකාවක් වෙනවා කවදාරි දවසක. පුංචි තරාවක් ඇතිවෙන්න ඉඩ දීලා බලන්න කැමැත්තෙන් ඒක පොඩ පොඩ වැඩි වෙලා, පැසවලා, පිළිකාවක් වෙලා, එයාව විනාශ කරන්න තරම්, එයාගේ වෙන් වෙලා යන්න තරම්, ජීවිත කාලෙම පලිගන්න තරම් මේක පිළිකාවක් වෙන්නේ නැද්ද? එහෙනම් පුංචි අබහැටේ පැලවෙලා කුරුල්ලෝ ඇවිල්ලා ළඟින්ද තරම් කූඩු හදෙන් අදන්න තරම් එක ගහක් වෙනවා. එහෙනම් මේ මෛත්‍රී භාවනා වඩනකොට යම් යම් අයට වැඩෙන්නේ නැත්නම් යම් යම් දෝෂ තියෙනවා නම් අපි තුලින් චෛතසික ඇති වෙලා ඒ චෛතසික අසත්පුරුෂ ගුණධර්ම වලින් පිරෙනවා නම් අන්න ඒ දෝෂය හදන්න ඒක පැලවෙන්න දෙන්න එපා, පිළිකාවක් වෙන්න දෙන්න එපා. ඒක තමයි චිත්තානුපස්සනාව මෛත්‍රිය තුලින් වඩන ක්‍රමවේදය. එහෙනම් මේ කමඨාන නැවත නැවත පුරුදු කරමු, සිත පිරිසිදු කරමු, සිත නිර්දෝෂ කරමු, සත්පුරුෂ සිතක් බවට පත් කරමු. තථාගතයන් වහන්සේ අපගේ සිතේ ජීවමාන වාසය කරන්න තරම් පිරිසිදු විහාරස්ථානයක් බවට, පූජාසනයක් බවට මේක පත් කරමු. එහෙනම් අපේ සිත පිරිසිදු කරන, අපගේ සිත සම්පූර්ණ සත්පුරුෂ කරන ගුණධර්ම වලින් පුරවන මේ මෛත්‍රී භාවනාව නැවත නැවත පුරුදු කරමු. සියලු සත්වයෝ ලොව සුවපත්ත්වා, නිදුක්වෙත්වා, නිරෝගීවෙත්වා, නිවනින් සැනසෙත්වා. මේ පාරමිතාව, මේ ධර්ම දේශනාව, මේ කමඨාන, මේ නිර්වාණ පණිවිඩය, මේ ධර්ම දේශනාව තුළින් අවබෝධ කරගත්තා වූ චිත්තානුපස්සනා දැනුම අපගේ ජීවිතය පරිපූර්ණ කරත්වා, මේ ලබාවු මිනිසත් භවයේ සංසාර විමුක්තිය සකසත්වා, මේ ලබාවු මිනිසත් භවයේ අඩුපාඩු ලදාගෙන පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු සිදු වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න.